द्वितीयमपि संघं शरणं गच्छामि तृतीयमपि बुद्धं शरणं गच्छामि तृतीयमपि धम्मं शरणं गच्छामि तृतीयमपि संघं शरणं गच्छामि शरणागमनं सम्पूर्णम् पाणातिपाता विरमणी सिक्खापदं समादियामि अदिन्नादान विरमणी सिक्खापदं समादियामि कामेषु मिच्छाचार विरमणी सिक्खापदं समादियामि मुसावाद विरमणी सिक्खापदं समादियामि सुरामेरय मद्यपमादघ्न विरमणि सिक्खापदं समादियामि तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा प्रमादेन सम्पादेत समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धर्मं मुनिराजस्य सुनन्तु सद्मुखदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अरहतो सम्मा सम्बुद्धस्य
बेटे सिटी ने ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි අද දවසේදී මම බලාපොරොත්තු වුණේ දහම් සාකච්ඡාව කරගෙන යන්නට ඊට ප්‍රථම ටික වෙලාවක් මම සූත්‍ර කාරණාව පැහැදිලි කරන්න කැමතියි ඊට පස්සේ අද බොහෝ වෙලාවට හවස් කාලෙත් දහම් ගැටළු වලට විචිත දහම් ගැටළු සාකච්ඡා කරන්න පුළුවන් අද මම පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ අස්සාස සූත්‍රය මොන දෙකට හේතුව අද ගොඩක් වෙලාවට මේ ඒ සම්බන්ධ විවිධාකාර මතිමතාන්තර තියෙන නිසා බුදුරණන් වහන්සේ සමිත්‍රිකාය හතර දේශනාවේ පැහැදිලි කරනවා මේ අස්සස් සූත්‍රය තුළ අස්සස් කියලා කියන්නේ මොකද අස්සසීල කියන එක සනසීම කියන එක අස්සසීල කියන එක දැන් අපි දන්නවා ආනාපාන සතිය පුරුදු කරනකොට අස්සස් ප්‍රස්සස් කියලා මේ විදිහට හුස්ම ගන්න එක හුස්ම හෙළන එක ගැන පැහැදිලි කරනවා එතකොට ඒක ආනාපාන සතිය තුළ ඒ විස්තරය තියෙනවා හැබැයි ආනාපාන සතිය තුළ ඒ කරන විස්තරෙත් නිකන් හුස්ම ගැන අවධානය වෙච්ච පමණින්ම විමුක්ති මාර්ගයක් බවට එකපත් වෙන්නේ නැහැ. ඒක ආනාපාන සති සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා සප්තබොජ්ජංග වැඩෙමින් විද්‍යාය මුති සාක්ෂාත් වෙන ආකාරයට. මෙතන පැහැදිලි කරන දේශනාවේ තියෙන්නේ අස්සස් කියලා පැහැදිලි කරන්නේ අස්ස සිල්ල සනසීමක් ඇති වෙන ආකාරය පිළිබඳව. බුදුරණස් පැහැදිලි කරනවා කිතාවතරෝ ආවසෝ සාරිපුත්ත අස්සසත් පඤ්ඤෝ හෝති इति යතෝ කෝ වාසෝ වික්ඛු ඡන්නං අස්සායතන සමුදයං ච අත්තංගමං ච අස්සදං ච ආදීනමං ච නිස්සරණං ච තම භූතං පජානාති එතවතා කෝ වාසෝ අස්සසත් පඤ්ඤෝ හෝති අස්සසත් පත්තෝ හෝති इति අත්තිපනාවසෝ මම්මෝ අත්තිපටිපදා ඒතස්ස අස්සසස්ස සත්‍ති කිරියා මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. එතන සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පැහැදිලි කරනවා මේ අස්වාස එතන අස්වැසිල්ලක්. එතන හේතු වෙන්නේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට පැහැදිලි කරන්නේ මෙතන මේ වෙන භික්ෂුන් වහන්සේ නමක් වාද පැහැදිලි කරන මොකද වැටෙන්නේ කියලා මතන්නේ. අස්වැසිල්ල ඇති වෙන්නේ හේතු කොහොමද අස්වැසිල්ල ඇති වෙන්නේ? ස්පර්ශ ආයතනයි හට ගන්න ආකාරය නැති වෙන ආකාරය ආස්වාදී ආදීනෙ නිස්සරණ මනා ප්‍රඥාවෙන් දැකීම තමයි අස්වැසිල්ල ඇති වෙන්නේ. මෙතන මාර්ගයක් තියෙනවා. මොකක්ද මේ මාර්ගය? ආරෂ්ඨාංග මාර්ගය විස්තර කරනවා. එතකොට මෙතන මේ පැහැදිලි කරන ක්‍රමය තුළ බුදුරණන් සිස්මතු කරන්නේ කුමක්ද? ස්පර්ශ ආයතන හයෙහි හට ගන්න ආකාරය නැති වෙන ආකාරය ආස්වාදී ආදීනෙ නිස්සරණ මෙන්න මේක මනා ප්‍රඥාවෙන් දෙකියි. ඊළඟට පරමස්වාස සූත්‍රය පැහැදිලි කරනවා. මොකද පරමස්වාස කියලා කියන්නේ මේ විදිහට ස්පර්ශ ආයතන හයෙහි හට ගන්නවා ගන්න තියෙන ආකාරය ආස්වාදී ආදීනෙ විස්තරණේ මනා ප්‍රඥාවෙන් දෙක විමුක්ති වෙච්ච කෙනා. රහතන් වහන්සේට ඒක කියනවා පරමස්වාස. ඒ කියන්නේ පරමසැනසීම. පරමස්වාස කියන්නේ මොකක්ද? එතකොට ස්පර්ශ ආයතන හයෙහි හට ගන්න ආකාරය නැති වෙන ආකාරය සමුදය අස්තන්ගේ ආස්වාදී ආදී නිස්සරණ මනා ප්‍රඥාවෙන් දෙක විමුක්ති වෙච්ච කෙනාට කියනවා පරමස්වාස නිත්‍යයි කියලා. එතකොට මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන හැම ධර්ම තුරම තියෙන ඇත්තටම අපේ ජීවිතය තුළ පටිසම්පාදේ ක්‍රියාත්මක වෙන ආකාරය දැකියි. ආයතන හය ඔස්සේ පරිසම්පාදී ක්‍රියාත්මක වෙන ආකාරය දැකීම තමයි ධර්ම දැකීම වෙන සිද්ධියක් නෙමෙයි. අව බුදුරජාණන් වහන්සේ මෙතන මේ සූත්‍රය තුළ ඉස්මතු කරන්නේ සම්පූර්ණ ඒකාරණා. නමුත් අපට අතිපට්ඨාන සූත්‍රය ගත්තොත් එහෙම ආනාපානසතිය පුරුදු කරනකොට ආනාපානසතිය මූලිකව අපට සමථයක් ඇති කරගන්න පුරුදු කරන ක්‍රමයක් තියෙනවා. එතකොට ඒක මුල් කරගෙන ඒ සමතය හේතු කරගෙන විදර්ශනා නෝණක් තියෙන කෙනා මේ ආස්වාස් ප්‍රස්වාස් වල කරා විදර්ශනා මාර්ගය පුරුදු කරන ආකාරය ආනාපාන සූත්‍රය තුළ බොහෝ දුරට කියන්නේ සම්පූර්ණ විස්තර කරලා තියෙනවා. එතකොට අපි බලමු නම් මෙතන කොහොමද ස්පර්ශ ආයතන හයි හට ගන්න ආකාරය නැති වෙන ආකාරය ආස්වාදී ආදීනව ඉස්සරණේ කියන කාරණාව තේරුම් ගන්න කියන එක. දැන් තව කාරණාවක් මෙතන පැහැදිලි කරන්න ඕනේ. මොකද හේතුව දැන් අද පොඩක් කාරණාවක් කියනවා. ආස්වාස කියන්නේ ඇතුළට කුසල් දහම් ගන්නවා, පස්වාස කියන්නේ අකුසල් හිරනවා කියලා. ආනාපාන සූත්‍රය මුල් කරගෙන මෙතන ආනාපාන සතියක් නෙමෙයි කියන්නේ ඇතුළට කුසල් දහම් ගන්නවා, අකුසලේ පහළට හිරනවා කියලා. ඉතින් දැන් මෙතන ආස්වාස කියන එකේ ඇතුළට ගන්නවා කියන එක කියනවා නම් පස්වාස කියන එක මෙතන විස්තර කරනවා. එහෙම විස්තරයක් බුදුන්වහන්සේ කරන්නේ නැහැ. එතකොට මේ අපිට මේ එක වචනයක් දේශනාවක් වෙච්ච ප්‍රමණය දේශනාව මේ ඒකාන්තයෙන් එකයි කියලා ගන්න බෑ. සෝ සතර වස්ස සති සතර වස්ස සති සිහියෙන් ආස්වාස කරනවා, සිහියෙන් ප්‍රස්වාස කරනවා. ඒ විදිහමයි ආස්වාස ප්‍රස්වාස ගැන පැහැදිලි කරන්නේ. එතකොට මේ කාරණාව කුසල දහම් ඇතුළට ගන්නවා, කුසල දහම් පඤ්ඤාක් කරනවා කියන කාරණාව දැම්මොත් එහෙම අපට වෙන ප්‍රායෝගිකව කරන්න යමක් හිතෙන්නේ නැහැ. ඊළඟ තමයි අරිට සූත්‍රයේ බුදුරණවහන්සේ පැහැදිලි කරන මානසිකය ගැන සංගීතනිකායි අරිට සූත්‍රය පැහැදිලි කරනවා. අරිට ස්වාමීන් වහන්සේගෙන් අහනවා ඔබ ආනාපානසති වඩනවද? වඩනවා ස්වාමීන් වහන්සේ. කොහොමද වැඩි? අතීත කාමයන් අතහැරලා තණ්හා දුරු කරලා මම සිහින් ආස්වාස කරනවා. ඒවත් බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ඔබ ඔහුම ආනාපානසතිය තියෙනවා. මම වැරදි කියන්නේ මොකද මම මේකයි වදාරන්නේ කියලා බුදුරණවහන්සේ ආනාපාන සූත්‍රය වෙනම පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරන්න යාලි තුළ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආනාපාන සතිය තුළ කාය ප්‍රසන්න වෙඩිලා බොජ්ජංග ධර්ම වෙඩිලා විද්‍යාමිති සාක්ෂාත් වෙන හැටි. එතකොට බුදුරණවහන්සේ ශාසනයෙන් පිටර කෙනෙකුට උනත් සමාජයත් ඇති කර ගන්න පුළුවන් ආස්න ප්‍රසවාස කුළු කරගෙන. එතකොට මේක භාවනා කරන හැටියට තියෙන්නේ. මෙතන පැහැදිලි කරන්න යාතුනේ ආස්වාස ප්‍රසවාසය කදාලා නැත්නම් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ කුමක්ද? ආස්වාස කියලා කියන්නේ අස්වාසිල්ල. ආස්වාසය කියන එකත් අස්වාස කියනවා. මෙතන අස්වාසිල්ල. එතකොට අස්වාසිල්ලක් ඇති වෙන්නේ සනසිල්ලක් ඇති වෙන්නේ. එතකොට බලමු සැබෑම සනසිල්ලක් ඇති වෙන්නේ කොතනින්ද? සැබෑම අස්වාසිල්ලක් ඇති වෙන්නේ මේ ඉස්වාස ආයතන හරි යථාර්ථයෙන් දැකීමෙන්. එතන අපිට සැබෑ අස්වාසිල්ලක් නැහැ. පරමස්ස සිල් බවටපත් වෙන කමන්ත ස්පර්ශ ආයතන යථාර්ථයෙන් දැකලා නිදහසනවා. එතකොට බලමු කල්පනා කරගන්න ස්පර්ශ ආයතන හරි යථාර්ථයෙන් දැකීමේ කොහොමද කියන්නේ. දැන් ඒකෙදි දැන් සාමාන්‍යයෙන් අපට ප්‍රකටව තියෙනවා මේ ඇස කියලා, කන කියලා, නාසය කියලා, දිව කය, මනස කියලා අපට සාමාන්‍යයෙන් ප්‍රකටව කාරණාවක් තියෙනවා. එතකොට හැබැයි මේ කාරණාව හට ගන්න ආකාරය දකින්නට නම් අපට කොහොමයි මෞෆස තියන්න බලන්න. මොකද එතන ඇතුලේ මස් ඇස, මස් ඇසක් තියෙනවා. මස් වලින් නිර්මාණ කිරියක් තියෙනවා. නමුත් ආයතනයක් හටගන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? නාම රූපත්. ඇස, කන, නාසය, දිවකය, මනස කියන ආයතන හටගන්නේ කුමක් ප්‍රත්‍යයෙන්ද? නාම රූපත්. එහෙනම් නාම රූපත්ය හටගන්න ආයතන තමයි දකින්න තියෙන්නේ. එහෙනම් මෙතන ස්පර්ශ ආයතන හයි හටගන්න ආකාරය දකින්නවා කියන්නේ කොහොමද දකින්න තියෙන්නේ? නාම රූපයෙන් හටගන්න ආයතන. එතකොට දැන් අපිට එහෙම කල්පනා වෙනවා. මම පුංචි උදාහරණයක් කියන්නම්. දැන් මම විස්තර කරපු දේශනාවල ගොඩක් ඒ වගේ මම පැහැදිලි කරනවා. දැන් අපිට මෙතන කෝප්පේ දැකලා මේ පැති පොත දකිනකොට මෙතනින් ඇහැ තුල හටගත්ත නාම රූපේ නෙවෙයි මෙතන වෙනස් එකක් තියෙනවා. පොත දකිනකොට. හැබැයි අපි එතනම කියනවා බාහිරදී තියෙනවා කියන ඥානයට. සියුම් යනවා බාහිරදී තියෙනවා. අර තියෙන බාහිරදී තමයි මම නාම රූප කරගත්තේ. නාම රූපයක් ඇති වුණා. එතකොට අපි දකින්න මෙතන වෙනස් වීමයි බාහිරදී වෙනස් වීමක් කියන කරන්නේ. හොඳට බලන්න මම කියන කාරණා මෙතන. දැන් මුලින් අපි හිතුවා මාසස කියන එක. ඒක වැරදි. මාසස කියන කාරණා නිත්‍ය කියන කාරණා දකින්න අපිට request දෙන්න අද විතර. නමුත් ඊළඟට නාම රූපයෙන් කල්පනා කරනවා. නාම රූපයෙන් කල්පනා කරනකොට මේ කෝපය දකිනකොට මට කෝපය බොල් කරගෙන නැහැ හට ගන්නවා. නාම රූපය. ඊට පස්සේ මට පොත දකින්න ඕන ආයෙත් හට ගන්නවා. ඒත් නාම රූපය. අන්න මෙතන අනිත්‍ය උනා කියන්නේ. හැබැයි එතන අනිත්‍යුනේ මොකද්ද? එතන අපි ගත්තෙත් මේ තියෙනවා කියලා ගත්ත නාම රූපය. ඇහැ රූපය ඇහි විඥානය මේ කාරණාත් එක්ක හටගත්ත කියලා අපි හිතුවද අපිට මේ භෞතික වෙනස් වෙන්නට ඕනේ වෙනස් වෙන්න බැහැ හොඳට කල්පනා කරන්න අපි මේ කෝපය දකිනකොට නාම රූපයෙන් හටගත්ත කෝපය කියලා අපි හිතනවා හිතලා මේ පොත දකිනකොට ආය වෙන නාම රූපයෙන් හටගන්නවා කියලා හිතනවා හැබැයි මට මේ කෝපය දකිනකොට අපිට මට පුළුවන් නාම රූපය අනිත්‍යම දකින්න බැහැ වෙනස් වෙන්න ඕනේ. එහෙනම් කෝප්පේ දකින්න කාදහරලා පොත දකින්න කැටපත් වෙනට ඕනේ නම් උර වෙනස්. එහෙනම් අපි දැන් කොහොමද? ඒ බාහිරව ගත්තේ. ඒ නම් උර දෙක ගත්තේ බාහිරව. බාහිර දෙයට තමයි ඒ නම් උර දෙක. ඇහැ ඇහෙන් රූප දකින්න කොට. ස්පර්ශය ඇති වෙන තැන සමුදේ දැකිය යුතුයි, අස්තන්ගේ දැකිය යුතුයි, නිරෝධි දැකිය යුතුයි, නිස්සරණේ ආස්වාද ආදි විසියන් දැකිය යුතුයි. එතකන් අපි දාන්නේ මොන හෝ ක්‍රමයකින්. මම මේ කියපු කාරණා හොඳට හිතලා බලන්න. කුමන ක්‍රමයකින් අපි දාන්නේ බාහිරයක් තියෙනවා කියන පදනමක් එක්ක. අනිත් කාරණා තමයි මේ ආයතනයක හට ගැනීම. දැන් සතිපට්ඨාන සූත්‍රය පැහැදිලි කරනවා චක්කුන්ත පජානාති රූපේච පජානාති යන්ත සතුබය පටිච්චුප්පදින සංයෝජන තංච පජානාති අසත් දැනගන්න රූපය දැනගන්න සංයෝජන දැනගන්න. එතකොට මේ කාරණාව අපට දකින්න පුළුවන් දෙයක් කියලා බලන්න. අපි ඇස කියලා නම් කරනකොට මමයි නම් කියන්නේ කියන්නේ රූපය කියලා නම් කරනකොට මම ඉපදිලාමයි මම මේ නම් කරන්නේ. මේ කාරණාව නිවැරදිව දකින්න පුළුවන් කාටද? ප්‍රඥාව. එනම් මාර්ගයත් එක්ක තමයි මේ සම්පූර්ණී අත්දැකීම බලන්නේ. එතනම අපිට තියෙන සංකල්පයක් විතරයි. එතකොට අපි මේ සංකල්පයෙන් ඉඳලා මෙතනට ආවා. මම පුංචි දර්ශනයක් මෙකට කියන්නම්. දැන් මොනවද අපි හිතන්නේ? අපි දැන් ඇසේ හට ගැනීම වලට යනවා. දැන් මේ කාරණා තේරුම් ගන්න ධර්මයෙන් වෙන ලකුණු වුණත් ධර්මයෙන් වෙන ධර්මයක් තියන අය වෙන තොරට නැත්නම් මේක තේරුම් ගන්න අමාරුයි. එතකොට අපි මන්ද මන්දන් නාම රූප ගන්නවා ස්පර්ශ ගන්නවා මොන ඇහැයි රූපයයි විඥානය ස්පර්ශ මොන මගේ ඇහැ බාහිර රූපේ මොන විඥාන ක්‍රියාකාරීත්වය අපි කියන විඥාන ක්‍රියාකාරීත්වය ලෙස ගන්නවා. මේක දෙකක තැන තමයි ස්පර්ශය. දැන් මේ කාරණා බෙදුවානේ මම බෙදුවා කොහොමද මගේ ඇහැ බාහිර රූපේ කියලා. එහෙනම් මොන શબ્දයෙන් කියනවද තම බෙදෙනවා මගේ කන බාහිර શબ્ද කියලා. කන සුවඳකට කන බෙදෙනවා හසියට බෙදෙනවා පහසට බෙදෙනවා වැඩි ආරමුණකට නම් බෙදෙන්න බෑ. මනසේ ආරමුණ විඥාන කිම බෙදෙන්න බෑ. කයෙත් බෙදන්න බැරි එකක් තියෙනවා. කය ඇතුලේ පහසක් ඇතුලේ ඔන්න මගේ බඩ ඇතුලේ වේදනාවක් තියෙනවා. මම කොහොමද බෙදන්නේ? කයයි ආධ්‍යාත්මික කයයි බාහිර පහසයි මෙන්න මේක බෙදන්න කොහොමද? දැන් මට නම් බෙදු කරේ බෙදන්න පුළුවන්. දැන් මම බෙදුවා ඇහි ස්පර්ශයේදී මේ මගේ ඇහි බාහිර රූපය කණේ ස්වර්ශයේ කණයි බාහිර ශබ්දයි කියලා විදිහ. ඔය විදිහ ඔයාලා කියන්නේ. නමුත් මගේ ඇතුලේ වේදනාවක් වෙනකොට මම කොහොමද දන්නේ ආධ්‍යාත්මික කයයි බාහිර භාෂයි. එහෙනම් බලන්න එක ආයතනයක් අහුම යන්නේ ආයතන ඔක්කොම අහුවෙන්න. එහෙනම් මම මුලින් බෙදපු ක්‍රමී කුමක්ද බෙදුවේ? මම ඉඳගෙනම මම අර වෙනම තියෙන දෙයක් තියෙන ආයතනයක් හොඳට විතර බලන්න. අපි බෙදන්නේ තියෙන ආයතනය හටගන්න ආයතනය නෙමෙයි. හටගන්න ආයතනය දකින්න ප්‍රඥාව මම බෙදන්නේ තියෙන ආයතනය. තියෙන ආයතනය ඇහැ. තියෙන ආයතනයේ පේන රූපේ බාහිර රූපේ ඔන්න තියෙන එක බෙදන්න. ඒකනේ බුදුහාමස් පැහැදිලි කරන මොකද ඉස්සතම සමුදේ. සමුදේ වෙන දැනවන අස්තංගමයි කියලා ඇත්තරම නම් අනික් කරනවා අස්තංගමයි කියලා ගන්නකොට අපි දකින්නේ අපිට වෙන නිරෝධයක් දකින්නේ නැති වෙනවද කියලා. දැන් මම කොහොමද දැකන රූපේකට ගත්තට නැති වෙනකොට මට පොත දකින්නකොට අර නැති වෙනවා. ඒ නැති වෙන මොකද්ද? තියෙනවා කියලා දැක්කා. තිබිච්චද නැති වුණේ. නමුත් සමුදේ දැකපු තැන දකින්නේ කොහොමද? අවිද්‍යාවෙන් මේක හටගන්නේ අවිද්‍යාව නැතිවෙන්නේ හටගන්නේ නැහැ කියලා මේ හට නොගෙන ඉන්නේ ස්වභාවයක් හත්ත කියලා. තියෙන දෙයක් නෙවෙයි මොනේ. තියෙන කම නිසා අවිද්‍යාවේ සත්‍ය දෙකකින් තියෙන්නේ. එහෙනම් නැති වෙන නෙවෙයි ඉන්නේ මොකද්ද? අවිද්‍යාව දුන්නේ හටගන්නේ නැහැ. අපිට කියන්නේ තියෙන දෙයක් නැති වෙන එක. අපිට යෝධයක් හොයන්නේ නැති වෙන එක. හැබැයි නැති වෙන එක අපට අහුවෙන්නේ කොතනද? අපි තියනවා කියලා ගත්ත දේ තුනේ හොයන නිසා. එහෙනම් මේ සමදේ හොයන කාරණාවෙදී මේ ඇහැ රූපය විඥානය කියන මේ කාරණා අපිට තේරුම් ගන්න අපට අවශ්‍ය වෙනවා නොයෙ නිවසන ප්‍රඥාව. ප්‍රඥාව ඇතිවෙච්ච තැන තමයි අපට පුළුවන්කමක් ලැබෙන්නේ මෙන්න මේ කාරණාවත් එක්ක. මම තව උදාහරණයක් කියන්න තව කාරණාවක් පැහැදිලි කරන්න මොකද? දැන් අපි සාමාන්‍ය විඥානය පහළට දැන් ඇහි කණේ නාසයේ දිවකයි මනසේ කියලා අපි දන්නවා. එතකොට සමහරවිට එක එක ප්‍රශ්න තියෙනවා. එක මොදක විඤ්ඤාණ කරන්නේ නැත්නම් මොන නැද්ද? විඤ්ඤාණ හයක් තියෙනවා. හයම හැම මොදකම තියෙනවද? තියෙන එකක් දැකනකොට අපි ඇහි රූප දකිනවා කණේ සම්ධාන දෙකම වෙනවා. දැන් මේක කොහොමද වෙන්නේ කියලා අපට ප්‍රශ්නයක් අහගන්න. ඔය ප්‍රශ්න වෙන්නේ ඇයි? අපි තියෙන ආයතනයක් කරන්නේ නැහැ නේද? අපේ සිහියයි විහිරේ යොමුන යන්ත්‍රක ගොනු නැද්ද? එතකොට එයා දකින්නේ කොහොමද? එයාට අවධානයත් එක්ක එතන හටගන්න ආයතන ස්වභාවය දකින්නේ. අන්න එතකොට චක්ක විඥානි පහළ වෙන්නේ එයා අධ්‍යක්ෂ දිටික සෝත විඥානි ගාහන විඥානි අන්න ඒ කාරණාත් එක්ක පහළ වෙන. අපි හොයන්නේ යනකොට අපි හොයන්නේ යන්නේ තියෙනවා කියලා ගත්ත දේක. තියෙනවා කියලා ගත්ත දේක තමයි මෙල වෙලා බලන්නේ. සිහිය වල මීරි වැඩි තැන යනව නම්මාද මේ ආයතන සකසින ආකාරය. සිහිය නෝන වීදි වැඩි තැන අහුවෙනවා යාට මේ ආයතන සකසින ආකාරය. එතනනම් අපි දකින්නේ තියෙන ආයතනයක් තියෙන ආයතනයක් බෙදලා බලනවා. ඊළඟ තමයි දැන් ඇහැ කන නාසය දිවකයි මනස මේ කාරණා අපට සැබෑවටම ප්‍රඥාවකින් හැර වෙන කිසිම ක්‍රමයකින් අත්දැකීමට බැහැ. ඇහැ කන නාසය දිවකයි මනස කියන කාරණාව කියන්නේ රූප සද්ද ගන්ධ රස පහ සලකත් එක්ක. දැන් අපි ඔන්න බලන්න කල්පනා කරලා ස්පර්ශය ගැන හොයන්න යනකොට නාම රූපය ගැන හොයන්න යනකොට දැන් නාම රූපේ ඉන්නේ ඇහැ හටගත්තේ. දැන් අපි ඇහැ කියලා පනවගන නාම රූප හන්නේ. දැන් හටගත් එක හොයන්න යන්නේ. නමුත් අපි පනවගන හටගත් දේ හොයන්නේ. එතකොට බලන්න එහෙනම් අපි මේ හොයන දේ සම්පූර්ණයෙන් තියෙන දෙයක් හොයන්නේ. අපිට හැම මොහොතකම යන න්‍යාය තමයි තියෙන දෙයක් බෙද බෙදා බලන්න. තියෙන දෙයක් බෙද බෙදා බලලා අපට පුළුවන් නිගමනයක් දෙන්න මෙතන බොරුවක් තියෙන කියලා. හැබැයි නිගමනය දෙන්නේ මමයි. අපට ඒක අහුවෙන්නේ මම කරන වැඩක් නෙවෙයි. අපට අහුවෙන්නේ මම කරන වැඩක් කියලා. අපට මේක ප්‍රකටයි. අපි කවුරුත් කැමති නේද ප්‍රකට දියොස්සේ හිතයි. දැන් අද ගොඩක් කලාවට විදාකර මධ්‍යමතාන්තර ඔස්සේ මේ ධර්මයේ ඔස්සේ යන්නේ. ඇයි තමන්ට වචන හරි කතා කරනකොට තේරෙනවද? තමන්ගේ කියන දැන් මට තේරෙනවා ඒක. ඉතින් ඒක හරිය කියලා එක නේනවා. බුදුරජාණන්ගේ නම කියන්නේ මොකද? ප්‍රඥාවට. ඉතින් ප්‍රඥාව නැති කෙනා ඒ වචන හරි මෙතන අඳුනවා කියන කාරණා සාධාරණ නැද්ද? සාධාරණ. මේක ප්‍රඥාවේ දැකියොත්ත් බව දකින්නේ. ප්‍රඥාවෙන් දැකියොත්ත් බව අත්දැකීම. අන්නේ අර වචන ආරම්භයක් ඔස්සේ යන කාරණාවට යහුවෙලා යන්නේ නැහැ. එයා දකිනවා මෙතන නිත්‍ය කාරණා. ඒ වචන ආරම්භයක් ඔස්සේ යන හැම දෙයක්ම තියෙන්නේ සියුම් ආත්මවාදයක් කියන්නේ. ඒ ආත්මවාදය අපට අහුවෙන්නේ නැහැ. අහුවෙන්නේ නැත්තේ ඇයි? අපිට මේ හේතුඵල අහුවෙන්නේ නැති නිසා. අපි මේ තියෙන දේට දැක ගන්න උත්සාහ කරන නිසා. එන ඥාන නගින ආකාර දකින්නට ඕනේ අවිද්‍යාව ප්‍රති කරගෙන සත්‍ය අවබෝධයත් එක්කම නගින ආකාර දකින්නට ඕනේ. ආර සත්‍ය අවබෝධයත් එකයි මේක බලන්න. එතකොට අවිද්‍යාව ශේෂ විනාග නිරෝධය තමයි මේක දුරු වෙනවා. එහෙම නැතුව අපි දකින ක්‍රමයට මොතන හිතලා බලන්න අපේ නිරෝධය සාක්ෂාත් වෙන්නේ නැද්ද? සෝතාපන්න කෙනා නිරෝධය සාක්ෂාත් කරන්නේ නැහැ. සෝතාපන්න කෙනා දකින්න මොකද? නිරෝධය සත්‍යයි. අරහත් වෙනකන්ම කෘත්‍ය වශයෙන් සාක්ෂාත් කර යුතුයි කියලා තියෙනවා. රහතන් වහන්සේ තමයි කෘත්‍ය කරලා ඉවරලා සාක්ෂාත් කරන්නේ. දැන් අපි දකින නිරෝධය අපිට සාක්ෂාත් වෙනවා. පොඩකින් හිතලා බලන්න. දැන් අපි නිරෝධය දකින්නේ මොකද්ද? තියෙන දේ නැතිවීම. අපිට නැතිවීම ප්‍රකටයි. ප්‍රත්‍යක්ෂයි. නමුත් ප්‍රඥාවෙන් දකින්න කාරණාව එයා දකින්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන මේක හට ගන්නවා. අවිද්‍යාව නැත්තම් මේක නැහැ කියලා නෝනක් විතරයි කියන්නේ. ඊවැකි මෙයා දන්නවා මේ දුක පිරිසින් දත යුතුයි. සමුදේ ප්‍රහාණය කළ යුතුයි. නිරෝධය සාක්ෂාත් කළ යුතුයි. මට වැඩි කියලා නෝනක් කියනවා. අන්නේ වැඩ පිළි පුරුදු කරගෙන බලනකොට වෙන්නේ අන්න දුක පිරිසින් දැක ඉවරයි. සමුදේ ප්‍රහාණය කරනවා. නිරෝධය සාක්ෂාත් කරනවා. මග වැඩි වෙනවා. මග පරිපූර්ණ වෙනවා. අන්නේ අපි කියනවා නිග්‍රස් කියලා. එහෙනම් මෙන්න මේ ආයතන සත්‍ය දකින්න ආකාරය පංචපාදස්කන් සත්‍ය දකින්න ආකාරය පටිච්චසමුප්පාදේ ප්‍රමුඛයි. අයි පටිච්චසමුප්පාදේ වන්නේ මොකේ පටිච්චසමුප්පාද? බුදුරණාහි මොකේ බුද්ධ සූත්‍රයෙන් පැහැදිලි කරනවා පටිච්චසමුප්පාදේ කියන අහනකොට කවුද මේ කරන්නේ කියලා ප්‍රශ්නය වෙන්නේ. ප්‍රතිලෝම මොකක්ද? කොහොමද ප්‍රතිලෝම? හේත් බලනවා. හේත් බලනවා කියන තැනයි මගේ වැඩ පිළිගත් කියන තැන දෙක. හේතුඵල ධර්ම නොදකපු නිසා තමයි මම කියලා මම ගත්තේ. හේතුඵල ධර්ම දැක්කම එයා මම නැහැ කියලා ගන්නව නෙමෙයි. දැන් අපි වහන්නේ මම නැහැ කියලා ගැනීමක් නෙමෙයි. මම නැහැ කියලා ගන්නව නෙමෙයි. ප්‍රඥාවෙන් හඳුන්වන්නේ. අපි කරන නිගමනවල මොකක්ද තියෙන්නේ? අප නිරීක්ෂණයක් කරලා දෙන නිගමන මොකක්ද තියෙන්නේ? මම නැහැ කියලා නිගමනයක් දෙන්නේ. අනාත්මය කියන කාරණාව තුළදී සම්පූර්ණයෙන්ම සුනිතාවි ස්පර්ශ කරන රහතනවාස ස්පර්ශ කරන කරාන පස්නේ රහතනවාස ගැන අනුරාධ සූත්‍රය තුළ ඊට පස්සේ යමක සූත්‍රය තුළ පැහැදිලි කරනවා. රහතනවාස කියන බව ditta dhammika man kolam dhammika පැහැදිලි කරමින් හේතුඵල ධර්මත් එක්ක මේක ඉස්මතු කරනවා. අපට ප්‍රකට නොවන නිසා තමයි අපි සම්පූර්ණයෙන්ම ප්‍රඥාව වඩා ගන්න නැතුව විවිධාකාර දෘෂ්ටි ඔස්සේ ඉඳලා කියන්නේ. එහෙනම් මේකට අපට අවශ්‍යයි යෝනිසමනසිකාරය. දැන් බලන්න කල්පනා කරලා පටිච්චසමුප්පාදය හිතනකොට හේතුපත්යෙන් මේක කල්පනා කරලා බලනකොට අපිට මේක හිතන්නවට වැඩි කොච්චර දිනවද? අපේ තියෙන රාමුවට අමුවෙන් ගැලපෙන්නේ නැහැ. නමුත් අපි ගල්පවන්න උත්සාහ කරනවා. නමුත් ඒකට කොච්චර උත්සාහ ගැලපෙන්නේ නැහැ. අපි ඔන්න පටිච්චසමුප්පාදය කල්පනාකොට තුනකට ගන්නවා අතීතනාගත වර්තමාන කියන එක. ඔන්න අතීත ජීවිතේ වර්තමාන ජීවිතේ අනාගත ජීවිතේ ඉලවන ඔන්න අපි ආයතන කරනවා අතීතයේ ඉඳන් අනාගතේ මරනවා කියන මේක දවඩ සියුම් කරන සියුම් කරන කාලේ කොට කඩ කරන මේ මොහොතේ ඉඳන් මේ මොහොත මරනවා මේ ඔක්කොම කියන්නේ මොකද්ද සියුම් මාත් මොකද කියන්නේ හැබැයි මට ගන්න පුළුවන් මේ මොහොතේ ඉඳන් මේ මොහොත මරනවා කියලා ගත්තට පස්සේ අපි දාල ගන්න දෙයක් නැහැ කියන්නේ ඒ ඔක්කොම ගත්තේ ආත්මවාදයක් කියන්නේ හැබැයි අපි හේතුඵල ධර්මයක් දැක්කම මේ කාලත්‍ය කියන කාරණාවට කතා කරන්න අපි තියෙනවා අපි මේ කාලත්‍යයකට යන්නේ වර්තමානයේ මම ඉන්නම් කළ ගැටීමක් මත. ඉතින් අතීතෙදි කියනවා ඇත්ත ඉන්නවා. මේක සියුම් කරගෙන මේ මොහොතට හරි ගත්තත් කාලත්‍යමයි තියෙන්නේ. ඒතර තියෙන ආත්මෘතියමයි. සක්කාදිට්ඨියමයි තියෙන්නේ. හේතුඵල ධර්මයක් ගැන හදා ගන්නකොට හේතුෙන් හටගන්න ඵලයක් කියලා හදා ගන්න දැන. හේතු ඵලයක් මිසක් මනින්ද අවස්ථාවයක් නෑ. අපි මනින්නේ මොකද? මම කියලා වැස ගැනීමත් එකමයි. මම කියලා වැසගත්තේ නැත්නම් අපිට කිසි දෙයක් මනින්න බෑ. ඉතින් ඒක නිසා මේ ආයතන හට ගන්න ආකාරය නැති වෙන ආකාරය ආස්වාදී ආදීන විනිසන්නේ දැන් නිවැරදිව ආස්වාදී ආදීන විනිසන්නේ තේරුම් ගන්න කියන සම්මුතිය අස්තංගෙ දකින්න කියනවා අනිත්‍යන දකින්නේ මගේ ආස්වාදය මට ලැබෙන දෙයක් දකින්නේ කාමයෙන් පිළිවිලා ගියාම ඒ හැම දෙයක් වශයෙන් මට ලැබෙන දෙයක් දකින්න නිසා මේ ආයතන හට ගැනීම නිසා ආස්වාදය දුක් විඳලා කරන දකින්නේ අනාගාම ගිරකම් කෙනෙකුට කාමයෙන් ආස්වාදි ලැබෙනවා. සෝදාපන්න කෙනාට තියෙනවා අනාගත දාන ගන්නවා. එතකොට එයා තමයි යථාර්ථ වශයෙන් දකිනවා. හට ගැනීම නැතිවීමයි එක්කම මෙතන ආස්වාදි මොකද කියන කාරණාව දක්වනවා. දැන් සංගතේ ලක්ෂණ පැහැදිලි කරනකොට උපාද පඤ්ඤායි, වයෝ පඤ්ඤායි, ත්‍රිදස්සාදි නැත්නම් පඤ්ඤායි. හට ගැනීමත් දකිනවා. නැතිවීමත් දකිනවා. මේ නැතිවීමත් දකින කියන දන අපට යන්නේ මොකටද මොකද්ද? අපි මේ අපි තුල තියෙන රාමුවත් එක්ක නැහැ කියන තැනට යන්නේව තියෙන දෙයක් නැති වුණා කියන තැනට. බුදුරජාණන් වහන්සේ මේ කිස්මතුනේ ප්‍රඥාවෙන් දකින්න මානසික සංකල්පකින් නෙමෙයි. මානසික සංකල්පයෙන් ඔබට මේක නැහැ කියන තැනට යන්න පුළුවන්. ප්‍රඥාවෙන් දකින්නේ කුමක්ද? අවිද්‍යාව මුල් කරගෙන මේක හටගත්තා. නැති වෙන්නේ කොහොමද? අවිද්‍යාව නැත්තම් හට ගන්න නැහැ. මෙන්න මේකයි සම්දයාස්තන් වේද කියනවා. හටගෙන තිබු දකින්නවා මේක. ඊළඟට පවතිනවා කියන ගත්ත දේ වෙනස් වෙනවා තියෙන්නේ. අල්ල ගත්ත දේ වෙනස් වී පවතින්නේ කියන සියක වික්ෂුවක් දකින්නවා. දැන් අපි ඕක මැදල ගන්න මුල්ති මොකක්ද කියනවා කියලා. හටගත්ත තිබ්බන තිබුණේ. නව බුදුරණන් වහන්සේ දේශනා කරන බතු උපාද පඤ්ඤායිති, වයෝ පඤ්ඤායිති, ත්‍රිදස්සනියත් තමයි. ඉතින් මොකද උපදුණා තියෙනවා නැති වෙනවා කියලා ගත්තාම තියෙන මොකද තියෙනවා. ඉතින් ස්ථිරයි කියලා ගන්න පුළුවන් නේද? බුදුරණස් පැහැදිලි කරනවා අර ගොඹිනක් කරගෙන මේ තරම් හරයක් මේ පංච පාස්කන ප්‍රවැත්මතු තියෙනවා නම් මම බබසරක් වාසය කරන්න පරවන්නේ නැහැ කියලා. එහෙනම් මේ හේතුඵලනාම අත්දකින්නවා කියන කාරණාවේදී අපිට මේ බාහිර ලෝකය විනාශ කරන දෙයකට බාහිර ලෝකය පිළිබඳව බලන දෙයකට වඩින්න යන්න තියෙන්නේ. අපි ආධ්‍යාත්මික ප්‍රවැත්මට යන්න ඕනේ. ඉතින් මම මේ අසහස සූත්‍රයේ පරමසහස සූත්‍රයේ කියන කාරණාව පැහැදිලි කරේ බුදුරණහස් සූත්‍රය ඉස්මතු කරන කාරණාව සැබෑ අසහසින්ද ගැටෙන්නේ ඇත්තටම මෙතන හොඳට හිතලා බලුවොත් මේ මේ ආයතනයන් ගැන සභාවේ දකින්න ඕන එයා සැබෑ අසහසින්ද කරනවා එයාට මේ ලෝකයේත් එක ප්‍රශ්නයක් නැහැ ඒක බුදුරණහස් මේකේ මේ දේශනා ඉන්නේ පැහැදිලි කරලා නමුත් මෙතන මේ ආස්වාස් කරන දේ ගැන හෝ ප්‍රසවාස කරන දේ ගැන පැහැදිලි කිරිලා නෙමෙයි ඒ වගේම මතක තියාගන්න ඕනේ. ඉතින් මේ විදිහට වචන පටලැවිලා කොස්සේ අපි ගමන් කරන්නේ බුදුන ප්‍රඥාව නැත්තම්. ප්‍රඥාද සියලු දෙනා මේකට අහු වෙනවා. ඒ වචන හරියට ප්‍රඥාද සියලු දෙනා අහු වෙනවා. ඉතින් ඒ නිසා අපි ඇති කරගන්න ඕනේ ප්‍රඥාව. ඉතින් ඒකට උපකාරන දෙයක් තමයි මේ ධර්ම සාකච්ඡාව, ධර්ම ශ්‍රවණය කියන කාරණාව. ඉතින් මේ දේශනාව මුල් කරගෙන ඒ වගේම පටිච්චසමුප්පාදේ ධාතු මේ හැම දෙයක්ම මුල් කරගෙන අද දහම් සාකච්ඡාවක් හැටියට පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ සම්බන්ධයෙන් හෝ වෙන මොකක් හෝ කරුණු සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් කතා කරන්න තියෙනවා නම් යම් දහම් ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව මේ අවස්ථාවේ අහන්න අපි ඒකට සාකච්ඡාවක් හැටියට ඉදිරිපත් කරමු. ඊළඟට තමයි අපි කොහොමද ආහාර වෙනකම් කරනවා. ඊළඟට දානිවන්දලා වලට ආහාරයක් තියෙනවා. අහපෝ පටන් අරගෙන අවශ්‍ය වෙනකම්ම ධර්ම සාකච්ඡා කරනවා. බොහෝ වෙලාවට දාස සංගීති මුල්කරන් කරන දෙයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධයෙන් මොනවා හරි කරුණු ටිකක් දැන් තියෙනවා නම් කතා කරමු. ඊළඟට තමයි භාවිත කරන්නේ. මම මුලින්ම මේ කාරණාව ඉස්මතු කරේ අද ගොඩක් මේ සම්බන්ධයෙන් දේශනා ගොඩක් විද්‍යාකාරී කිරී තියෙන නිසා අස්පස්පස්පස් කියලා කියන්නේ කුස්ම ගන්න හැරණ එකක් කියලා නෙමෙයි මෙතන කුසල් ඇතුළට ගන්නවා කුසල් කරනවා කියලා විදිහට විස්තරයක් කරනවා මේ සූත්‍රය ඇතුළත් කරගෙන අස්සස් සූත්‍රය ඇතුළත් කරගෙන. ඉතින් ඒකත් එක්ක ගොඩක් අය එකට යමලා තියෙනවා ඇත්තනේ බුදුරණවහන්සේ කියන්නේ බුදුරණ සුස්ම ගන්නගෙන හොයන්න ඕන කියන අවශ්‍යතාවය නැහැ නේ මේ පංචවාස්කන්නේ. ඇත්ත පංචවාස්කන්ද ගැන තමයි කියන්නේ, ආයතන ගැන තමයි කියන්නේ. නමුත් බුදුරණවහන්සේ කියන දේශනා කරන වැඩ පිළිවෙලක් තියෙනවා මේ ප්‍රතිපදාවෙන් පුරුදු කරගෙන. එතකොට මේක මේ අර බුදුරණවහන්සේ ඒකාන්ත කරලා දැන් හැමෝටම ප්‍රමුක්ති මාර්ගයක් කියන්නේ නැහැ. දැන් සමහර මට්ටම් දෙකේ ඉන්නවා ඒකට කියන්නේ විමුක්තිය කියන්නේ හිත පහදවා ගන්න. එතකොට යාර ප්‍රඥාව නේ. ප්‍රඥාව කියන එක අදාළ දෙයක් තරම කිව්වා. ඉතින් අපි හැම දෙයක්ම එකම දෙයකට කර්මත් එක්ක වචන හරහාකින් ගලපනවා නම් ඒක වචන හරහාක් විතරයි. සමහර ධර්ම ගොඩක් තියෙනවා. දැන් ඔය පටිච්ච සමුප්පාද කියනකොට පටිච්ච සමුප්පාද. ඊළඟට අනිච්ච කියනකොට නැතිච්ච. ඔය විදිහට හඳුනගන්න බැහැ තියෙනවා. ඉතින් එතන හොඳට බැලුවොත් අනිච්ච කියලා කියන්නේ ච මහ ප්‍රාණ නෙමෙයි. ඉච්ච කියනකොට ච මහ ප්‍රාණ. එතකොට නැතිච්ච කියනවා නම් ච මහ ප්‍රාණ යනවානේ කැමති දෙයක් ලැබෙන්නේ නැහැ. හතිපටන සංස්තියන ලඝෝ පරිත්ත නිච්චයි පස්සක්. ඉතින් ඒක එතන හිම බැලද කරනවා නම් කැමති දෙයක් ලැබෙන්නේ නැහැ කියන්නේ. තවත් අනිච්ච කියන එක නොඉච්චක දානවා. අන පටිච්ච සමුප්පාද. පුදුම විදිහට අර වචන කඩනවා. ඒ කඩන්නේ පාලි දැනුමක් නැහැ එකක්. පාලි දැනුමක් නැතිකමත් එක්ක සිංහල ක්‍රමයෙන් දැන් සමහර සිංහල කඩනවා. සිංහල කර සිංහල වචන අරගෙන ඒකත් පාලිගත එක්ක කඩනවා. ඉතින් මේ විදිහට අද යොමුලා කියන්නේ මම ඒක කියුවේ. යොමුලා කියන්නේ ප්‍රඥාන දිනව නිසා. තමන්ට ගැලපෙනවනේ. තමන් හිතන හිතවිලි වලට තමන් කියන දැන් යම් හිතන ක්‍රමයක් තියෙනවා ඒකට ගැලපෙනවා. අහුල යනවා. බුදුරණවහන්සේ දහමකින් හිතන්නේ මම. ඔන්න භාවිතාල ජීවිසංස. දික්ටි දික්ක මත තමයි. ඉතින් මහා අන් නොතේර කාරණාවක්. අන් හිතන්නේ මම මොනවද? ඒක හිතනකොට නොබල වැඩමයි. අතෝ අපිට මේ ගැලපෙන වචන ටික ලියලා දුන්නා කියලා. විවිධ විදිහට කඩලා දුන්නා කියලා. ඒක ප්‍රඥාවට වරද දෙන්නේ නෙවෙයි. ඉතින් ඒ නිසා අපි මොකද කල්පනා කරන්නේ? එක එක කෙනා තීරණ తీරන්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ තුල කොහොමද තියෙන්නේ? ප්‍රඥාව උදා කරගන්නේ කොහොමද? ප්‍රඥාව කියන ස්වභාවය මොකද්ද? ප්‍රඥාව ඇතුළේ යොනි සෝන්සිකාරය. දැන් අර කාරණා කියන්නේ යොනි සෝන්සිකාරය වන්නේ. සෝඩියම් ක්ලෝරයිඩ් ක්ලෝරින් එකතුනම සෝඩියම් ක්ලෝරයිඩ් වෙනවා. එතකොට ඔක විස්තර කරනවා සෝඩියම් නොයි ක්ලෝරියම් එකතුන සෝඩියම් ක්ලෝරයිඩ්. සෝඩියම් ක්ලෝරයිඩ් වල සෝඩියම් ක්ලෝරින් උනේ සෝඩියම් එක එහා එකතු වෙච්ච දෙයක් තියෙනවා. ඒ නිසා පටි ඉච්ච වෙලා සම උත්පාදයක් වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් එක එකතු වෙලා ඒ දෙක හා එකතුන බැඳලා පටි ඉච්ච වෙලා ඒ වගේ එකක් සම උත්පාදයක් වෙනවා. ඕක ගල් ප්‍රමාණය ලැබෙන පටි සම උත්පාදයක්. ඉතින් මේ විදිහට කියනකොට අර අද ලෝකෙ හිතන අයට ගැලපෙන්නේ නැහැ. දන්නේ නැහැ. එහෙත් කරකලා. ඉතින් බලන්න මේ හිතන්න ඕන තමයි. දැන් ඒක පසංගිද දන්න කෙනෙකුට මේ ඒ කාරණාව අහුණා. එයාට යටත් පරිශ්‍රම් කරන දේ වචන ටිකක් ලස්සන දෙන්න. එහෙනම් බලන්න හොඳට කල්පනා කරලා බුදුරණාහිගේ දහම කියන්නේ මොකද්ද? මේක සමහරවල් අපට දේවම නමුදු 10ක් 15ක් කියයි. සමහරට 100ක් කියයි. සමහරට ඊළඟ ඉන්නේ. ඇයි අපි නෝන වැඩෙන්න ඕන මේක දෙන්නේ? එහෙම නැත්නම් අපට තව කෙනෙක් කියවමන්ට මේක වචන හරියට තේරෙනවද ධර්ම තේරෙනවද වෙන්නේ? අර ඉබේ අර යමක් හොයනයි යනවා. චින්තනේ අසුර යමක් හොයනයි යනවා. මේ සම්පල වෙන්නේ අර තමන් දැන් පොඩ්ඩක් අර ඉතන තමයි ගැලපෙනවා නම් අන්න ඒකට අම්බලයක්. ඉතින් ඒ නිසා හොඳට හිතන හිතෙන් මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දෙන්නම දහම කියන්නේ ප්‍රඥාවන්තයාට මිසක් සංකල්පයක් වශයෙන් කියන එකක් නෙවෙයි. හැබැයි හිතන්න මනසට අරමුණක් කරලා හිතන්න යමක් ඕනේ. හිතන්න හිතරම තමයි ප්‍රඥාව ඉඳ තියෙන්නේ. මම ඔකට ලස්සන කරුණක් කර අනුකම්පිත ගාන කර උදාහරණයක් කිව්වා. අපට චින්තන ශක්තිය කියන එකක්. එතකොට ඒක වැඩින්නේ කියන්නේ දැන් යම් සේනකට අනුකම්පිත ගානක් ලැබෙනවා. එතකොට දැන් ඔය කොනක් දැන් මේ පොඩි පොඩි කාලේ දා ගණන් ඉගෙන ගන්න නැති කෙනෙකුට අනුකම්පිත ගානක් දැක්කම එයාට මොකද චිත්‍රයක් කරන්නේ. ඉරි කැල් එකක් මිනිසෙකුට එකක් මේ මේ ඉඩක් ගන්න නැහැ. අර ගැලුවක් නැහැ. එයාට ගානක් නැහැ. එතකොට මේ අන්නේ වගේ තමයි ලෝකෙ බහුල දේ. අයි මේ එයාලා දන්නේ නැහැ කසල ස්වභාවයක් සිද දන්නේ. ඒ නිසා එයාට මේ ලෝකෙ ප්‍රශ්නයක් නැහැ විනෝදෙ මිදුණු. එයාට ප්‍රශ්නයක් නැහැ. අර ගැලුවක් නැහැ. ඔන්න තව කෙනෙක් ඉන්නවා මුලින්ම ඉගෙන ගන්නවා අනු කරන්න නැහැ ඉගෙන ගන්න. දැන් යාට අනුබන්ධ ගාන දැකුව ගමන් මොකක් මතක් වෙනවද? ගැටෙනවා. හැබැයි යාට න්‍යාය ඉස්සරහ නියොත් කියලා ගැටුවට එනවා. එයාට ගැටුව ඉස්සරහ විසඳ න්‍යායක් කියනවා. විසඳෙන්නේ නැහැ. හැබැයි විසඳන ක්‍රමේ අවශ්‍ය න්‍යායක් දුන්නා. ඒ න්‍යාය මත පදනම් කරලා න්‍යාය මුල් කරගෙන අර ගැටවල දිහා බලන හිතන්න ඒ හිතන කමේ නෑ මොකද කියලා. ඒ හිතන කම මොකද? අර න්‍යායයට ගැළපෙලා ගිහිල්ලා අර ගැටලුවේ ඉන්න. හැබැයි ආද න්‍යාය ගැටලුවේ ඉඳෝනේ ගැටලුව හොඳට මතක වෙන්න. ගැටලුව න්‍යායයට ගැළපෙන්න ඕනේ. මේ ඔක්කොම එනකොට ඒක උස්සේ ඉවසනවා. අන්නේ වගේ තමයි. බුදුරජාණන්සි පෙන්වුව න්‍යායය. මේ න්‍යාය හොඳට නිරවුල්ව ඉලකට අපිට අපේ ලෝකේ ඇහැ කන නාසය දිවකේ මනස ඔස්සේ අපිට මේ ලෝක සකස් වෙනවා. මේ සකස් වෙන්නේ කොහොමද මම පදනම් ගලාද? පරිසම්පද කියන්නේ මට පදනම් ගලනවා. අර මෙයා නිරවුල් වෙනා නතර වෙන්නේ. ලෝක සකස් වෙනකොට මේ න්‍යාය මත පදනම් ගලා මෙන්න මේක ඉවසන්තු. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ ගැටලුව සකස් වෙච්ච ආකාරය මේ ලෝකෙ හැදෙන්නේ ප්‍රශ්නේ ලිහිලනවා. එහෙනම් ඒකට ආධ්‍යාත්මික ශක්තියක් අවශ්‍යයි. ඒ තමයි නෝනින් විසින් කියන්නේ. මේ කෙනෙක් නේකට කවදාවත් මේ ධර්මයේ අත්දැකින්නේ නැහැ. ඉතින් ඒක නිසා අර ගුණවන්තයන් උත්සාහ කරන්න ඕනේ බුදුරණවහන්සේගේ ධර්මයේ ඒ විදිහට ඉගෙනගෙන ඒ ධර්මයේ නොතේරෙන කාරණා අපි කල්පනා කරන්න ඕනේ හිතන්න. එදාට අපිට මේ තේරුම් ගන්න පුළුවන්කමක් නැහැ. තේරෙන්නේ නැහැ අදහලටවත් නැහැ. තේරෙන්නේ නැති කාරණා තමයි හිතන්න තියෙන්නේ. ඒතර තමයි අපිට නුවණ වැඩෙන්න තරක් තියෙන්නේ. අපි ගොඩක් දිනවල තේරෙන්නේ කාරණා කවම තේරෙන්න ගන්නවා. හැබැයි එතනින් තමයි අපි ප්‍රඥාවට ඉඳ තියෙන්නේ. ඒක ගැන කල්පනා කරනකොට මොකද වෙන්නේ? අන්නේ නුවණින් විමසීමත් එක්ක අපේ චින්තන ශක්තිය වැඩි වෙනවා. වැඩිීමේ ශක්තිය ඇති වෙනවා. අන්න එතකොට ධර්මයක් දකිනවා. දැන් මේ ආයතන ක්‍රියාකාරීයි. මම හරි ඉස්සරහ මගේ කය ඇතුලේ වේදනාවක් තියෙනවා. මට බාහිර ආඥා හිතන්නේ නැහැ. නමුත් මේක බෙදලා දකින්න මොන කවදවත් ප්‍රඥාවටයි ලගින්න පුළුවන්. සිතේට බෑ. සිතේට පුළුවන් හැයිරුපේ කියලා මේක බෙදන්න. ප්‍රඥාවෙන් බෙදපෙක නෙමෙයි සිතිවිලි. ඒ සිතිවිල්ලට බෑ මේ කයල වේදනාව බෙදන්න. එහෙනම් ප්‍රඥාව අපට ඇති වෙන්නද මෙන්න මේ හේතුව න්‍යායගෙන අපි හොඳට ඉවසන්න ඕන. ඒ ඉවසන දාතය අපට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ මේ මුලින්ම සිත් වෙන සියලු දේවල් කුමකට දැකිය යුත්තද? ප්‍රඥාවට දැකිය යුත්ත බව. පංචපාදනස්කන්ධය කියන්නේ ප්‍රඥාවෙන් දකියුත්තක්. ආයතන කියන්නේ ප්‍රඥාවෙන් දකියුත්තක්. පටිච්චසමුප්පාද කියන්නේ ප්‍රඥාවෙන් දකියුත්තක්. එහෙම නැතුව අපි මේ සිදුවීම් දෙකෙන් දැනගන්නේ. හැබැයි අපේ සිද්ධාන්තකින් ආවට යා කොහොමද මේ විමසීමස යන්න තියෙන්නේ? විමසීමස යනකොට අපි ප්‍රඥාව වැඩිච්ච තැන අපි මේක අත්දකිනවා. දුක සත්‍යයි කියලා අත්දකිනවට දකිනවා මේ දුක සකස් වෙන ආකාරය. පටිච්චසමුප්පාදේ සකස් වෙන ආකාරය. පරිසම්පා සකස් නැතිනම් මේක සකස් නොවෙනවා කියන අර්ථය. මේ ළඟ වැඩි පිළිවෙල මාර්ගය කියන අර්ථය. ඔන්න ඔය හතර දෙකම තියාට අත්දකින්න පුළුවන් ප්‍රඥා ඇති දවසක්. එහෙමනම් බාහිරව විද්‍යාත්මක අර්ථකථන කරන්න අපි අහුවේ නැත්තේ අපි මොන තිබ්බොත් අපි අහුවේ වරන් හොවෙන්නේ අපි මොන මතකවත් එක්ක එහෙනම් මේ නුන ඇති කරගන්නට අවශ්‍ය සියලු දේවල් අපි කරන්න මේ අවස්ථාව තුළ මේ ලැබුණ අවස්ථාව තුළ අපට කියන්න බෑ කොයි මොහොතක අපිට මේක මගහැරලා ඉන්නේ මොකද ඒකට හේතුව මම ගොඩක් අය ගත්තා දිනවා ධර්මය අහනවා හැබැයි තමන් තේරෙන්නේ කියලා යනකොට ඒකට යනවා මොකද ඒකට හේතුව ඒ කියන කාරණාව අත්විඳ හැකියාවක් නැහැ ඒකයි හේතුව වෙන දෙයක් ප්‍රඥාවයි අත්විඳ හැකියාවක් නැති නිසා තමන් විතර ගැලපෙනවට සතුටක් ලැබෙනවානේ දැන් දහම් කාරණා අපට තේරෙන්න සතුටක් ලැබෙන්නේ නැහැ සතුටක් ලැබෙනවා දැන් මේ කියන කාරණාව තේරුම් ගන්න පස්සේ සතුටක් නැහැ තව කෙනෙක් මොන හරි කමකට කියනකොට සතුටක් ලැබෙනවා අන්න ඒක ඉස්සෙල්ලා කියනවා එක හරි කියලා මේක සම්බන්ධයෙන් මොන හරි කාරණාවක් කතා කරන්න තියෙනවා අභ්‍යන්තර බාහිර කියලා දෙකම දෙන්නේ මම එක තමයි. මම නැත්තම් මට මනින්ද බාහිර දෙයක් සකස් වෙන්නේ නැහැ. නමුත් දැන් අපි මේක කතා කරමු දැන්. අපිට එකක් කියනවා අදින දිහා ගන්න ඕනේ ලෞකික සම්මාදිට්ඨිය වල පදනම් කරලා කතා කරන්න න්‍යායත් ගන්න කාරණාවයි හේතුමත් තමයි විමසන එකයි දෙක පැටලෙන්න හොඳ නැහැ. ඒ දෙක පැටලෙච්ච ගමන් අපි අර ලෞකික සම්මාදිට්ඨියත් එක්ක කර්ම විපාක කරගෙන මේ එන ස්වභාවයයි හේතුම ධර්ම කියන කාරණාව පැටලුණ ගමන් අපි මේක අර ඒක ඇතුළ දාන්න. දැම්මකම මොකද වෙන්නේ? අර අවුලකට යන්නේ පරිසම්පද කැදීමකට යන්නේ ඒකත් එක්ක. දැන් අපි මේ මූලික අවිද්‍යාවත් එක්ක ගන්න. දැන් පරිසම්පද අපි 12 කියන්නේ තප්පරෙන් කෝටියෙන් පන්දුවක්වත් කාලයකට නෑ වන්නේ. ඒක මේ දැන් කාලයක් වෙලෙච්ච දැනම කියන්නේ මුචලි දෙයක්. මේක එකිනෙකටපත් වෙන දැන් අපිට මම පුංචි උදාහරණයක් කියන දැන් වන්න ගඩොල් ගොඩක් උඩට උඩට පොඩ ගහනවා. එතකොට එකක්වත් එකක් තියෙන්නේ. දැන් මේ මනහට වල ගමොත් අපිට ඕනේ නැහැ. එකක් නැතුවම සරක තියෙන්න වෙනම වෙලාවක් කරනවා. නමුත් එකක්වත් එකක් තියෙනවා කියන කාරණා අගත්තට පස්සේ එකක් නැතිනම් අවිද්‍යා ආශේස විදාක නියෝධි කිව්වකම එකක් කතා කරන්නේ. අපි රහතන් වහන්සේ ගැන කතා කරන්නේ න්‍යායයි. රහතන් වහන්සේ ගැන මම කතා කරන්නේ මම නිරෝධි කියන කාරණාවක් පිටින් නැතුව නිරෝධි සත්‍ය ඥාන දෙන්නේ නැතිව අපි කොච්චර රහතන් වහන්සේ ගැන කතා කරන්න විදියක්ද අපිට තියෙන දෘෂ්ටියක් විතරයි මූලපරේ සුච්ච පැහැදිලි කරන්න නිරෝධි සත්‍ය ඥාන වශයෙන් අත්විඳින්න නැතුව අපි රහතන් වහන්සේ ගැන හිතන්න යන්නේ සියල්ලක්ම දෘෂ්ටියක් විතරයි ඇයි අපිට රහතන් වහන්සේ ඉන්නවා හැබැයි ඒක ප්‍රඥා මතකම කෙනාට බුදුන් වහන්සේ කියපු දේ හැරෙන්න එතනින් දැන කියන්න බෑ කියන්න කියම ආයතන දෘෂ්ටි කියන්නේ යමක ස්වාමීන් වහන්සේ අහනවානේ ඔබගෙන් කවුරුන ඇහුවොත් හතන වහන්සේ මොකද දෙන උත්තරේ? රූපෙ නිදානි කියලා කියයි. ඊට පස්සේ මේ ප්‍රශ්න ටික අහගෙන ඉඳලා එන දෙන්න සම්මුඛ අනුකරණ පියවන්න කියලා කියන්නේ නැචරයි. එතනින් නැද කියන්න බෑ. ප්‍රඥාවලිය ඇති කරගත්තා නම් ඒවත් තිබුණා. එහෙම නැතිනම් හතන වහන්සේ කියන්නේ නැවොත් ඔන්න සමාරය කියන කර්ම පාප වඳිනවා. සමාරය කර්ම පාප වඳින්නේ නැහැ. සමාරය කතා කරනවා හතන වහන්සේ හතන සම්මානියවත් නැහැ කියන දෘෂ්ටි අපිට තියෙන්නේ. අපි මොන දෙයක් කියවත් බලන කරුණාක අපිට නැත්තේ ඒක නෙමෙයි කියන්නේ. අපි හිතන්නේ නෑ හතන වහන්සේ මාධ්‍ය මත නෑ කියලා. නමුත් අපි දන්නවා දැන් ඉතිපදලා ඉන්නවා. කාත්තිරම් බයවසි මොදින්නේ. ඒකම තව ටිකක් ගණන් කරගෙන තියෙනවා. හතන වහන්සේ කර්ම විපාක විඳිනවා. නැත්නම් විඳින්නේ නෑ. ඒ ඔක්කොම යන කුමන සාද හතන වහන්සේ ඉන්නවා කියලා කියනවා. නිරෝධි අත්විඳපු දවසට ඔය ප්‍රශ්නේ උත්තරේ නෙවෙයි හම්බෙන්නේ. ප්‍රශ්නේ තියෙනවා. හතන වහන්සේ කර්ම විපාක විඳිනවද නැද්ද? මාධ්‍ය මත උපදිනවද නැද්ද කියන මේකට උත්තරයක් හම්බෙන්නේ නෑ. ප්‍රශ්නේ තියෙන විදිහට එදාම ප්‍රශ්නේ තියෙනවා වරද්ද කරනවා ප්‍රායෝගිකව අපි හිතුවා තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රශ්නයක් බවට පත් වෙන්නේ අපිට මේ සම්පූර්ණ දැකෙන්නේ මේ දස්කන්නෙම දැකෙන්නේ ඒ නිසා අපේ ප්‍රශ්නේ උදේ
එසා කොච්චර අද විස්තර කරනවද රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ ජීවිත වැයතුනේ කර්ම විපාක ඉඳන් හැටි කල්පයක් මිදෙන්නේ නැහැ කියන කොටස කල්පයක් මිදිනවා කියනවා. එතකොට මේ හැමදේම කියන්නේ ඇයි? රහතන් වහන්සේ කියන්නේ. එතකොට රහතන් වහන්සේ කියලා ගත්තේ ඇයි? නිරෝධය දැක්කේ නැහැ. නිරෝධය දැක්කේ නැත්තේ ඇයි? සමුදය දැක්කේ නැහැ. හට ගන්න ආකාරය දැක්කේ නැහැ. හට ගන්න ආකාරය දැක්කම ඒ දැකම තැනම දැන් ditthita matta කියන කාරණාවෙදී අපි කතා කරනවා ditthita matta වෙන හොඳම දේ නෑනේ. අපි කතා කරනකොට අපි ඉන්න තැන ඉඳලා කතා කරන දේ කියලා තියෙන්නේ මම පණවගත්ත දේකම ditthiyak කරන්නේ. ditthiyak කියන කාරණාව නිරවදි හිතුණා නම් නිවිසෙනවා. බාහිකාරජීව සන්නාසී මාළකුස සන්නාසී දෙන්නම නිවිසෙනවා. ඇයි ditthiya matta කියන කාරණා නිවැරදි වත් වෙනවා අත්‍යන්ත ලැජ්ජිත වුණා. එතන සකසීමක් නැහැ. එතන අවිද්‍යාව වශයෙන් සිරදාගෙන. අපි එතකොට දැන් සුත්‍යත්‍ය මුදනාසේගේ මේ ලෝක සුත්‍යක සමිතිය ගැන කියන්නේ. ඒකේ ලෝකේ හට ගැනීම කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාද හට ගැනීම. ලෝක නිරෝධය කියන්නේ මොකද්ද? තණ්හා මතුරින් නොපිළගැනීම නිරස කරනවා. එතකොට සාමාන්‍ය කල්පනා කරනකොට කෙනෙකුට යනව මොකද්ද එන? පටිච්චසමුප්පාද අකටික තියෙනවා මුල් ටික නැහැ. මුල්ටික තියලා අකටික තියෙනවා බලන්න එන්නද සාමාන්‍ය කර්මකටදී කියනවා. ඇයි පටිච්චසමුප්පාද සමුදය මොකද්ද? අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය කියන එක ඔය විස්තර කරනවා. නිරෝධය මොකද්ද? මේ අවිද්‍යාවෙන් පටන් ගන්න සාරායත නෙමෙයි. නිරෝධය කතා කරනකොට මේ සාරායත මැච්චා වේදනා මේ පස්ස පත්‍ය වේදනා ඒ වේදනා අතුරු නොපිළගැනීම නිසා අන්න නිරෝධය ගැන කතා කරනවා. සාමාන්‍ය සාධාරණයි කියනකොට මුල්ටික තියෙනවා පස්ස ටික නැහැ කියලා හිතනවා. හතුලින් නොපිළගත්තේ අවිද්‍යාවසේ සිරාගෙන අවිද්‍යාවසේ සිරාගෙන නිරෝධය කියනකොට අවිද්‍යාව ප්‍රතික්‍රියාවෙන් හටගත්ත කිසිදයක් කතා කරනවා. එහෙනම් තණ්හාව නිරුද්ධ කරන්නේ කොහොමද? සිටුවීමෙන්ද? අවිද්‍යාවසේ සිරාගෙන. අවිද්‍යාව නිරුද්ධ වීම නිසා තණ්හාව නිරෝධය කතා කරන්නේ. එහෙම හේතුඵල ධර්ම මේක හොඳට තේරුම් ගන්න අර කාරණාවට මේ ප්‍රශ්නේදී නේ. ඒ ප්‍රශ්නේ එන්නේ අතීතයේ කාරණා ටික නැත්නම් තණ්හාවට උපදීප ටික තියෙනවා කියලා කාරණාවට යන්නේ අපි දිවිච්ච පටිසම්පාදයක් වෙන්න නිසා. රහතන් වහන්සේ පටිසම්පාද කතා කරන්න බෑ. රහතන් වහන්සේ ඉඳිභාවේ පටිසම්පාදි කතා කරන්න. රහතන් වහන්සේ කතා කරන්න පුළුවන් මොකද්ද? සංකති ඉක්මෙන්න. අසංකති නිරෝධය මොකද්ද? සංකති ඉක්මෙන්න. අපි අසංකතියට යම් පරවරවනවා. මොකද්ද? සංකති. දැන් අසංකතය කියලා කියන්නේ සංකතය ඉක්ම වීම. සංකතේ නැතිකමයි අසංකතය. අපි අසංකතයේ යමක් කතා කරන්න යන තැන තියෙන්නේ මොකද්ද? එතනත් පැනගීම. එහෙනම් අපි කිසි මොහොතක අසංකතයක් ගැන කතා කරනවා නම් එතන තියෙන්නේ කොහොමද? ආයි සංකතියක්. එහෙනම් මේ සංකතයේ නියමාකාරයේ අත්‍යන්ත මොකිනාට අසංකතය කියන්නේ මොකද්ද කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. එතකන් අපිට මේ ප්‍රශ්නේ තියෙනවා. හැබැයි මේ ප්‍රශ්න අපිට එන්න ඕනේ. දැන් අපිට දෙනකොට ඉතින් බලමු අපට ප්‍රශ්න මොකද? ඇතුළු මේක ඔක්කොම වැටෙනවද? එහෙම වෙන්නේ නැහැ. එහෙම වැටෙනවා නම් හිතන්න දෙයක් නැහැ නේද? දැන් අපට ප්‍රශ්න මොකුත් නැත්නම් මේ කියන ඔක්කොම තේරෙනවා නේද? අපට ප්‍රඥා දින කරගන්න අවශ්‍යතාවය නැහැ. ප්‍රඥා වැඩි නැහැ නේද? අපි නම් මේ ජාති සෝතා පන්න වෙනවා නේද? ඇයි අපිට මේ කියන ඔක්කොම ගැටි නැහැ? ප්‍රශ්න තියෙනකොට. ඒ ප්‍රශ්න තියෙන කෙනා තමයි ප්‍රශ්න උත්තරයක් හොයන්නේ. එයාට මේ ප්‍රශ්නයක් වෙනවා. අන්න එයා හිතනවා 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 නුවන් වැඩමර මොකද ඉන්නේ අන්න ප්‍රශ්නේ ඒ උත්තරي හම්බුනා. එහෙම නැතුව කවදාවත් මේ ප්‍රශ්නේ මේ කියන කාරණා අහ පොබලෙන් තේරෙන එකක් නෙමෙයි. අපි හිතන දේ නෙවෙයි නේද? ඉතින් ඒ නිසා අපිට දේශනාවක් අහනකොට ඒ දේශනාව තුළ හොඳට මතක තියාගන්න මූල මත අපි සියලු දේවල් පිළිසිදුවක් බලන්න ඕන. එතකොට තමයි අපිට හිතන්නේවත් අහුවෙන්නේ. ගොඩස්සුන්තුලි කරුණ කියනවා. දේශනාව නියමිත අධ්‍යයනය කරනකොට යාම එහෙම හිතන්නේම කහුවෙනකොට එයා තමන්ගේ ප්‍රශ්නය මේක තේරුම් ගන්න ඕන කොට තේරුම් යුතුවත් එයා මේක හිතනවා තේරුම් ගන්න. හැබැයි මේක ස්වයංම බැරි වෙන්න පුළුවන්. තව කෙනෙකුට උත්තර ගන්නවා. සාකච්ඡා කරනවා. ඒකයි ධර්ම සාකච්ඡාව ධර්ම ශ්‍රවණය කරන. අන්න එහෙම කරනකොට තමන්ගේ අධ්‍යාත්මයේ ටික 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 මේක හිතනවා පැත්තට යම් වෙනවා. ඒ විතරකට මොකද වෙන්නේ? යම් හිතවසක තමන්ට මේක වැටහෙනවා. ඒක සමහරවිට අවුරුදු 30 30ක් යනවා. අපිට කියන්න බැහැ කාරණා. අපි පුරුදු කරන වැඩ පිළිවෙල අනුව එහෙම සිදු වෙනවා.
එහෙනම් මේ ප්‍රශ්න ටිකක් හදාගන්න.
හදා ගන්න. අපි ධානයවල ඉන්න. ප්‍රශ්න ටිකක් හදාගන්න මේ එතකොට ප්‍රශ්න හදා ගන්න පුළුවන්.
මේ සූත්‍රයෙන් කරගලා ගොඩක් අතරම මේ ගොඩක් ප්‍රශ්න කතා කරන්න බලව මේ ප්‍රශ්න හැටියට මත වෙනකොට ගොඩක් කාරණා තියෙනවා කතා කරන්න ඕන. අද ගොඩක් වෙනවා මෙහිත් කරන වල තියෙනවා. කොගලේ මහත්මයා මම කරන ගොඩක් ප්‍රශ්න
තේරුම් ගන්න මේ ගහන්න සයන්. අසර මේ ඒ කියපු සූත්‍රෙම ආස්වාස සූත්‍රෙයි ගොඩක් තැන්වල එනවා අර ආස්වාදයේ ආදීනවය නිස්සරණය කියන දේවල් ටික දැන් ආයතන ගැන ආස්වාදයේ ආදීනවය කියලා කියවුණානේ. එතන කතා කරන ආස්වාදයේ ලෝකෙට අයිතිද ආස්වාදයේ ආදීනවයයි නැත්නම් ඒ කියන්නේ අපි දැන් දෙයක් අපි කැමති දෙයක් ලැබෙනකොට එන ආස්වාදේ ලෝකෙට අයිතිනේ. එහෙම නැත්නම් ඊට වඩා එහාට ගිය ලෝකෝත්තර දර්ශනයේ ආස්වාද ආදීනව ගතියක් තියනවාද?
ලෝකෝත්තර දර්ශනයක් තියෙනවා.
එහෙම ඒක පැහැදිලි කරනවා.
ඒක ලෝකයේ තියෙන එකක් නෙමෙයි. මොකද ඒක අපි දකිනවානේ අපි කාමයන් විඳිනවා අපට ආස්වාද තියෙනවානේ. මේ ආස්වාදේ දකින්නේ සමුදය අස්තන්නේ මම ඉස්සර කියන්නේ සමුදය අස්තන්නේ මේ දකින්නේ නැති කෙනාට මෙතන පැහැදිලික ආස්වාද ආදී මිසක් නැතිනේ බෑ. මේක නෙමෙයි සංවිත්‍රිකය සූත්‍රයක් කියනවා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම පහේ සමුදය අස්තන්නේ ආස්වාද ආදීව නිස්සරණය ප්‍රඥාවෙන් නොදැක සෝදාපන්න ඉන්නේ කියන්නේ. ඒක ප්‍රඥාවෙන් දැකලා ඒක නිදහසෙච්ච කෙනා කියනවා රහතන් වහන්සේ. එතකොට එනම් බලන්න මේ ඒ කියන න්‍යායයි මේ කියන න්‍යායයි ගැළවීමක් තියෙනවනේ. ඉන්ද්‍රිය ධර්මයක ආස්වාදයක් දකින්නට ඉන්ද්‍රිය ධර්මයක් ඇති වෙනකොට සත්‍ය දකින්නට ඕනේ. ඉන් සත්‍යාවියස් තමයි සංඥා කියන කාරය ඇති වෙනකොට සත්‍ය දකින්නට ඕනේ. එහෙනම් මේ සත්‍ය දකින දේත් එක්ක දැන් මට මම උදාහරණයක් කියන මෙහෙම ආයතන ගම් විශ්ලනා ආයතනේ ඇහැ ඔස්සේ ඔන්න ඇසක් රූපයක් ඇසේ විඥානයක් මේක එකතු කරගෙන මේක හටගන්න ආකාරය ප්‍රඥාවෙන් දැක්කම ඒ දෙකම දකින්න මේ පිළිවෙල නිරෝධක නැතිවීම නෙමෙයි. ඒක හොඳම දේ කියන්නේ නිරෝධක නැතිවීම නෙමෙයි. මොයිපදී නැහැ මේක හටගන්නේ මේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන අවිද්‍යාව නැත්තම් මේක නැහැ කියලා ප්‍රඥාවෙන් දකින්න. ප්‍රඥාවෙන් දකින්න මිස ස්පර්ශ කරනවා නෙමෙයි. ඒකත් මතක තියාගන්න. සාක්ෂාත් කරන්නේ ප්‍රඥාවෙන් නැත්නම් එතකොට මෙහිම අත්‍යිත කෙනාට අත්‍යිතනකොට එයාට මේක ප්‍රඥාවක් වෙනවා. ඔකට හොඳ දේශනාවක් තියෙනවා මේ මට මතකයි දෙන්නේ. ආස්වාදයේ ආස්වාදයක් දැන් බලන්න මහසලායතන සලායත නිබන් සූත්‍රය. සලායත නිබන් සූත්‍රයේ විරාම දුක්ඛේ දනවා කියන කෙනාට එයා නිවන අපේක්ෂා කරනවා. එයා ඇසකනාච දිවකයේ මනස මුල් කරගෙන හටගත්ත වේදනාව හටගන්නවා. එයාට ඒකේ සමුදයන්සරයක් දකින්නවා. නමුත් එයාට තාම නිවීමක් නැහැ. ඒ නිසාට දුක ඒක මුල් කරගෙන දුක් වේදනාවක් තියෙනවා. විරාම දුක් වේදනා. එතකොට නම් එයා දකිනවා මේ ආයතනයන්ගේ හට ගැනීමක් නැතිවීමක්. ඒ වගේම මේ මම අල්ලගත්ත නිසා පවතින මොනවාස්ව දකින්න ආකාරය. චිතස්ස අනුචත්තම් පඤ්ඤායිති කියනකොට අල්ලගත්ත නිසා ඒ කියන්නේ පැවැත්මක් තියෙනවා. ඒක වෙනස් වෙන පැවැත්ම තියෙනවා. එතකොට මේ කාරණාව තුළ එයාට ආස්වාදයක් අත්විඳීම තියෙනවා. හැබැයි මේ ආස්වාදයේ අත්විඳීම මම ආස්වාද අත්විඳීමේ නෙමෙයි අත්විඳීම. එයාගේ හේතුවත් ඵලයත් එක්කත් මේක දකිමින් මෙන්න මේක පැවැත්ම මොකද කියන කාරණාව අත්විඳිනවා. හැබැයි මේ පැවැත්ම අත්විඳින්නතර හේතුව කියන කාරණාවත් එක්කරිවරක් තියෙනවා. ඒ වගේම දකිනවා ආදී නැතින මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය කියනකොට මේක දැන් අපට එන්නේ නැතිවීම කියන කාරණාවනේ. මේකේ තියෙන මේ ත්‍රිලක්ෂණයේ ස්වභාවයක් තියෙනවා. ත්‍රිලක්ෂණයේ ස්වභාවය කියන්නේ අනිත්‍ය කියන්නේ හේතුවක් මත ගොඩනැගිච්ච ඵලයක්. හේතුවක් මත ගොඩනැගිච්ච ඵලයක් කියලා පිළිගන්න බෑ. දුක්ඛ කියනකොට අපට මතක් කියන්නේ දුක කියපු ගමන් මොකද්ද? දුක් වේදනාව. දුක් වේදනාව නෙමෙයි මුදුන සූත්‍රයේ තියෙන්නේ. සංකාර දුක්ඛය. යන මිච්ඡන්තං දුක්ඛ අනිත්‍ය සාරුකම්. එතකොට මේ දුකයි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියන තුරම යටි එක විදිහට තේරුම් ගන්න. එතකොට මේත් එක්කම අත්විඳන මොකද්ද? මේකේ මේ හේතු නැති වෙච්ච එක විතරද? නිස්සාරණයක් තියනවා කියලා හාරන කතාව.
හැබැයි මේ කාරණා සියල්ලක්ම සමුදය අෂ්ටාංග මාර්ගයෙන් නැති වෙලාවත් තිබෙන්නේ. එතකම අපි අත්දෙන්නේ ආස්වාදය ආදීනව කියන්නේ මම ලබන කාමයන් කියලා වනාසයි. අපි ආරණ කාමයන් තියෙනවා. නමුත් කාම තිබ්බට එයා දකින්නේ ප්‍රඥාවත් ඔස්සේ හට ගැනීමත් එකයි මේ කාරණා. දැන් අපර සාමාන්‍ය එක දෙකම බලනවා ඉන්න ධර්ම ගැන. ඉන්න ධර්ම ගැන කරනකොට සද්ධා විසද්ධා ප්‍රඥා කියන කාරණාව ඇති වෙන්නේ සත්‍ය දකිනකොට. යම් පමණකට ප්‍රඥාව ලැබෙනකොට යම් පමණකට සොතපදලා නැහැ. ප්‍රඥාව ලැබෙනකොට මේ ඉන්ද්‍රියන් පහ තියෙනවා. එතකොට ඉන්ද්‍රියන් පහ ඇති වෙන්නේ කාටද? මට. අන්න මට ඇති වෙච්ච ඉන්ද්‍රියන් පහක් කියලා යා මූලික මාර්ගය ගන්න ගන්නවා. මෙන්න මේ ඉන්ද්‍රියන් පහ යථාර්ථය දකිනකොට මොකද මේක ඇති උනේ මෙන්න මේ විදිහම සත්‍ය දකිලා නිසා කියන මේ හේතුඵල න්‍යායත් එක්ක අත්‍යද දවසට එයා මේ ඉන්ද්‍රිය ධර්ම තුල දුන්න කිච්ච මම දකින්නේ ඉන්ද්‍රිය ධර්ම වැඩි දුර ආස්වාදික දකින්න ආධිමික දකින්න නිසන්දික දකින්න හැබැයි මේ දකින්න න්‍යාය අර මම දකින්න න්‍යායත් එක්ක අපි හැමෝම දකින්න න්‍යාය තමයි මගේ ආස්වාදයක් කියන දේක මගේ ආස්වාදයක් දකින්න නිසා ඇසිරිය ආස්වාද නෙමෙයි දකින්න ඉන්ද්‍රියයන්ගෙන් ආස්වාද නෙමෙයි දකින්න මෙන්න මේ කාරණාව දකින්නට අපට සමුදය අස්තංගම කියන කාරණා තේරුම් ගන්න අපට කොච්චර මෙව පැහැදිලි කරන්න අපි ඒක උත්සාහ කරන්නේ අපට ප්‍රකට නැති දෙයක් මම රහතන් වහන්සේ කියන කී රහතන් වහන්සේ කියන වචන අපි කොච්චර වචන වලින් කතා කරන්නේ කියලා ඒ කතා කරන වචනේ අපට යන්නේ ඉහළ රහතන් වහන්සේ සමුදය කතා කරන්න ගිය තැනදී සමුදය අමුච්ච තැනදී එයා නිරෝධය කියන එකත් අත්දකින්න එහෙනම් එයා රහතන් වහන්සේ කියන කතා කරන දෙයක් නෙයි එයා අත්දිනන මේ අවිද්‍යාව අසීස විලා නිරෝධය මේ නිවීම කියලා කියන්නේ සමුදය අත්දැකීමත් එක්ක බුදුරජාණන්සේ පැහැදිලි කරන හැමතැනම මූලික විශ්මතු කරන කාරණා තමයි හේතුඵල න්‍යායත් එක්ක සමුදය අත්දැකීම ඇත්ත. අතිපත්තාන ගත්තත් ඒකයි. පරිසම්පන්න න්‍යායත් ඒකයි. ආදරය කිසිර ගන්නත් ඒකයි. පංචමාස්කන්ධය කියනකොට ඉතිරූප සමුදය ඉතිරූප සත්තන්ත. එතකොට මේ පොතල විස්තර කරන ගත්තත් මේ කාරණාවට දැන් බලන්න බෝසත්ත්ව කරුණ බෝසත්ත්ව මොනින්ම දුෂ්කරක්‍යා මේ විහිගි අධහැරියා අතර වෙද්දි මෙලි දැකලා ගිහින් අධහැරුණා ආරාධනා කරන මුදලෙන් ගිහිල්ලා එහෙම භාවනා කරලා ඊළඟට දුෂ්කරක්‍යා කරලා ඔක්කොම අධහැරියා එතකොට බෝසත්ත්ව හිරුවේ මේ ලෝකයේ තියෙන දුකින් පරායන ක්‍රමයක් කෙරුවා නමුත් දුක උපදෙස් ඔක්කොම වැරදි කියලා අධහැරියා හොයන්න බඩ ගන්නවා මේකට හේතු මොකක්ද මේ දරාම දුකට හේතු මොකක්ද අර දුක්ඛ සබහාය අතහැරලා හේතු බලක සින් විමසන කොට මම වදාන සෝච්ච පැහැදිලි කරන්නේ හේතුවක් වශයෙන් මේ විමසන පටන් ගන්නකොට අන්න හේතු බල දාම අහු වෙලා කියන දුක්ඛ සබහාය කියන කාරණා දුර වෙලා අවිද්‍යාව මයි මේකට පත් වෙන්නේ කියන කාරණා අවිද්‍යාව පත් වෙන්නේ කියන කාරණා අහු වුණාට පස්සේ ඉතින් අවිද්‍යාව කියලා කියන්නේ සත්‍ය නැහැ දැන් වෙන්නේ මොකක්ද සත්‍ය දකින්නේ සත්‍ය දැකීම නම් මේ ලෝකෙ දුකින් හේතුව දැන් සත්‍ය නම් දකින්නේ අන්න ලෝකෙ සකසෙන්නේ අන්න ඒ විදිහට වාසය කරන පංච වාස්තන්දී උදේ වැඩ පිළි නිවන මුලින්ම ධම්මචක්ක දැන් නම් කරන වාසය ඉස්සර බුදුන් අනේ නෙමෙයි ධම්මචක්ක ඇති වෙනවා ඉස්සර නම් ධම්ම සත්‍යයයි බුද්ධත්වයට පත් වෙන පටිසම්පාද න්‍යාය හොයාගත්තා ඒක නේ දවස ගන්න දවස ගන්න කියන්නේ මේ එකම මැද එකම රාජ්‍ය තුන පරිසම්පාස න්‍යාය වයාගෙන වයාගෙන ඉන්න සමුදයෝ දෙකින හටගෙන මොනවා නිරෝධෝ නිරෝධස්ක නිරෝධිය අඥාන ඊළඟට පංචමාසන උදේව දැකීම වාසය කරන කීප සාක්ෂාත් එහෙනම් අපිට මේ බුදුරණවහන්සේගේ පැහැදිලි කරලා තියෙන මේ පංචමාස්කන්ධ පරිසම්පාල ආයතන කියන මේ වගේ සමුදය අස්තංග මේ ආස්වාදාල නිසා කියන කාරණා අපි මම ඉස්සර කිව්වේ අපිට දැන් දහම් කාරණා විස්තර කරන වචන හරපෙන් අපි කතා කරගෙන යනකොට අපිට ඒ කාරණා හොඳට ප්‍රකටයි. අපි ඒකට අහුවේ දැනුම. ඉතින් ඒකම තමයි අපි ආස්වාදයේ කාරණා මිස් කරන්නේ කියලා අපි ගන්නකොට අපිට අහුවෙන දෙයක් තියෙනවා. අපි ඒකම නමුත් ඒක දෙහා දෙයක් සමුදේ වුණ තැන යට තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙනවා.